දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ඒතං සංසං ඒතං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපතිපටි නිස්සග්ගෝ සංසක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මුසුකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැනැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන.
බාණ යන මාතෘකාවට කීපවත්වන අටවෙනි දේශනයේ අද කියන්නේ තිබෙන්නේ ජීවර දේශනයේ අවසාන හරියේදී අපි අනිදර්ශන විද්‍යාවේ කොබඳු එකක්ද කියන්න තේරුම් ගැනීමට මධුම් සංගීයේ ධක්මනි මන්තනික සූත්‍රයෙන් ගතවති සාධක උපකාර කරගටෙන් අන්දම ටිකක් තරමක් දුරට සාකච්ඡා කළා. එතෙන්දී අපි පළමුවෙන්ම එක්තරා ඡේදයක් ඉදිරිපත් කරගත්තා. ඒ ඡේදය නැවත මතක ගැනීම වශයෙන් සඳහන් කරන්න පුළුවනි. ඥාන අනිදර්ශන අනන්තං සබ්බතෝ පබං සං පඨවියා පඨිත්තේන අනනුභූතං ආපස්ස ආපත්තේන අනනුභූතං තේජස්ස තේජත්තේන අනනුභූතං වායස්ස වායත්තේන අනනුභූතං භූතානං භූතත්තේන අනනුභූතං දේවානං දේවත්තේන අනනුභූතං ප්‍රජාපතිස්ස ප්‍රජාපතිත්තේන අනනුභූතං බ්‍රහ්මාණං බ්‍රහ්මත්තේන අනනුභූතං ආභස්රණං අභස්රත්වේන අනුභූතං සුභකින්නකාණං සුභකින්නකත්වේන අනුභූතං වේහප්පලාණං වේහප්පලත්වේන අනුභූතං අභිපුස්ස අභිපුත්තේන අනුභූතං සබ්බස සබ්බත්වේන අනුභූතං. මේ ඡේදයෙන් ප්‍රකාශිතලේ අදහස වශයෙන් ගත්තොත් මේ අන්තස්සනේ අනන්ත වූ සබ්බතෝපබ සබ්බතෝපබ කියන්නේ හැම පැත්තෙන්ම ප්‍රභාවම් ප්‍රභාවත් වූ ඒ අනිදස්සන විඥාණය පෘථිවි ස්වභාවයෙන් ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයෙන් වායු ධාතුවෙන් වායු ස්වභාවයෙන් තේජෝ ධාතුවේ තේජෝ ස්වභාවයෙන් ඒ වගේම භූතයන්ගේ භූත ස්වභාවයෙන් දෙවියන්ගේ දෙවිය ස්වභාවයෙන් ප්‍රජාපතිගේ ප්‍රජාපති ස්වභාවයෙන් ආදී වශයෙන් ඒ කියන ඊට එක් එක් සංකල්පයට අදාළ වූ ඒ ස්වභාවයෙන් ඊට අදාළ ස්වභාවයෙන් විනිර්මුක්තයි මේ අනිදර්ශන විඥානය. ඒ කියන්නේ ඒවට යටත් වුණේ නැහැ අනනුභූතං. ඒ එකී ධර්මවලට එකී සංකල්පවලට ලෝකයා ආරෝපණය කරන යම් ස්වභාවයක් ඇතුත් යම් සත්‍ය ස්වභාවයක් හැටියට ඒ සලකන දෙයක් ඇතුත් ඒක මේ අනිදර්ශන විඥානේ සතහන් වන්නේ නැහැ. ඒකයි ඒ විඥානේ ඊට යටත් නොවනවා කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා එදිනදා ව්‍යවහාරී පාවිච්චි කරන සංකල්පවලට එක්තරා සත්‍ය ස්වરૂපයක් දෙනවා. ඒවා දැන් මේ ගන්න පුළුවන් ධම්මාරම්මණය කියලා. සිතට අරමුණු වන ධර්ම. ධර්ම කියලා කියන්නේ අපි සිංහල වචනෙන් කිව්වොත් දේවල්. එතකොට ලෝකයා හිතන්නේ මේ කියපු මේ සංකල්ප සමූහයේ යම්කිසි දෙයක් තිබෙනවා කියලා. මේ එක එකක් ගත්තාම හැම එකකම යම්කිසි දෙයක් තිබෙනවා කියලා. යම්කිසි මේ ධම්මාරම්මණ වලින් නැත්නම් මනසට අරමුණු වන දේවල යම්කිසි සත්‍ය ස්වභාවයක් දෙයක් හරයක් තිබෙනවායි කියන විශ්වාසය ලෝකයා තුළ තිබෙනවා. නමුත් මේ රහතන් වහන්සේගේ නිවිමුක්ත සිද්ධියේ ඒ කියන ඒ ස්වභාවය සතහන් නොවන බවයි මෙතනින් ප්‍රකාශ වන්නේ. මේ ධම්මාරම්මණවල සත්‍ය ස්වභාවයක් තිබෙනවායි කියලා සිටීම සාමාන්‍ය ලෝකයාට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක්. මත් නිසාද ඒවයි ආරම්මණ වශයෙන් ඒවයි එල්බ ගන්න නම් ඒවයි යම්කිසි හරයක් තිබෙන්න ඕන. හරයක් ඒවට ආරෝපණය කරන්නවත් ඕනේ. ඒකට ලෝකයා ආරෝපණය කරනවා ඒවට යම්කිසි හරයක්. ඒක තමයි පොළොවේ පෘථිවිහි පෘථිවි ස්වභාවයක් තිබෙනවා. ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයක් තියෙනවා. ජලයේ ජල ස්වභාවයක් තිබෙනවා. කියලා ඒ විදිහට භූතයන්ට අදාළ වූ ඒ භූතයන්ගේ භූතත්වයක් තිබෙනවා. දේවත්වයක් තියෙනවා. ප්‍රජාපතිත්වයක් බ්‍රහ්මත්වයක් ආදී වශයෙන් වෙනගත් සබ්බස්ස සම්බත් තියෙන මේ හැම දෙයකම මේ හැම දෙයක් පිළිබඳව මේ ඒ සබ්බත්ත කියලා කියන ඒ තත්ත්වයකුත් ඒ ස්වභාවයකුත් තිබෙනවා කියලා ওই විදිහට ලෝකයා විශ්වාස කරනවා. මේ යම් කිසි සංකල්පයක් ගත්තහම මේ හැම එකකම මේ විදිහට මේ සත්‍ය ස්වභාවයක් දීම නිසා ලෝකයා ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවල් ඇති කරගන්නවා, සුඛ සංඥාවල් ඇති කරගන්නවා, ආත්ම සංඥාවල් ඇති කරගන්නවා. වෙන විදිහකින් කියනවා නම් තණ්හා මාන දික්ඛවලට මේ සංකල්ප අරමුණු කරගන්නවා. අන්න ඒ අරමුණු කරගන්නේ ඔන්න ඒ කියපු පටවිත්ව, දේවත්ව ආදී ඒ කියන ඒවාට ආරෝපණය කළ ස්වභාවලි. නමුත් මේ අනිදස්සන විඥාණය මේ කියන ස්වභාවල් වලින් මේ කියන ලෝකයා මේ විදිහට මෝහණය වන මේ ස්වභාවලින් මිදිලා තිබෙන්නේ. ලෝකයා මේ භවනාට්ටකේ ලෝකයා සත්‍ය ස්වභාවයෙන් ගන්න මේ භවනාට්ටකේ ගෙතීමට ලෝකයා සත්‍ය වශයෙන් සලකන මේ සංකල්ප සමූහය පිළිබඳව රහතන් වහන්සේට මෝහණයක් මෝහයක් මේ විඥාණය ඇතිවන්නේ නැහැ. මේක තවදුරටත් පැහැදිලි කරනවා මේ බ්‍රහ්මනිමන්ත්‍රණික සූත්‍රයේම සඳහන් වෙන තවත් පාඨයකින්. මේ බුදුරජාණන් වහන්සේ බක්ඥාදී නිත්‍ය සංඥාව නිසා ඇති කරගත්තු මානය, සමාධි බ්‍රහ්මත්වය පිළිබඳව ඇති කරගත්තු නිත්‍ය සංඥාව නිසා ඇති වෙන මානය බිඳීමට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. පඨවිඛෝ අහං බ්‍රහ්මේ පඨවිතෝ අභිඤ්ඤාය යාවතා පඨවිය පඨවිත්තේන අනුභූතං තදබිඤ්ඤාය පඨවින්නාහෝසින් පඨවියානාහෝසින් පඨවිතෝන්නාහෝසින් පඨවින් නීතිනාහෝසින් පඨවින්නාභිවදි. එතන මේ කියවෙන්නේ බ්‍රහ්මය මම පෘථිවිය වශයෙන් අභිඥාය, ඒ කියන්නේ හොඳින් විශිෂ්ට නුවණින් තේරුම් අරගෙන ලෝකයා තේරුම් ගන්න සාමාන්‍ය සංඥාවෙන් නෙවෙයි විශිෂ්ට නුවණින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන පඨවින් පඨවිතෝ අභිඥාය යාවතා පඨවියා පඨවිත්තේන අනුභූතං තද විඥාය. පෘථිවියේ පෘථිවි ස්වභාවයෙන් අනනුභූත වූ, ඒ කියන්නේ පෘථිවි ස්වභාවයට යටත් වූ යම් දෙයක් ඇත්නම්, මෙතන යම් දෙයක් කියලා එතන සඳහන් කරන දේ පසුව තේරුම් ගන්න, ඒක තමයි අර අනිදස්සන විඥානය කියලා. අපි දැන් කලින් සඳහන් කළ අනිදස්සන විඥානය මේ කියන ඡේදයට කලින් ওই මිනිහ පාටි සඳහන් වන්නේ. එයින් අපිට හඟෙන්නවා අර පෘථිවි ස්වභාවයෙන් අනුභූත වූ යම් දෙයක් ඇද්ද, එන්නතන් යම් සාධ්‍යයක් ඇද්ද, ඒ කියන්නේ එතන යම් අනිදස්සන විඥානයක් ඇද්ද, තද විඥාය. ඒ අනිදස්සන විඥානය හරියට තේරුම් අරගෙන ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ වෙන පද තුනක් තිබෙනවා. ඒක පිටළඟ වෙන පද තුනක් අභිනන්දති අභිවදති අජෝසාය තිච්ඡති කියලා නිතර සූත්‍රවල සඳහන් වෙනවා. අභිනන්දති කියලා කියන්නේ තණ්හා වශයෙන් සතුටු වීම, විශේෂ වශයෙන් සතුට වෙනවා කියන එකයි අභිනන්දති කියන්නේ. අභිවදති කියලා කියන්නේ මානෙත් පිළිබඳව සියාපෑම, යමක් පිළිඅරගෙන සියාපෑම. ඊළඟට අජෝසාය තිච්ඡති කියලා කියන්නේ අර දෘෂ්ටි වශයෙන් පැටලී සිටීම. ඒකෝට තණ්හා මාන දිච්ඡති කියන පද තුනට සමාන්තරව වේදන පද තමයි අභිනන්දති අභිවදති අජෝසාය තිච්ඡති කියන්නේ. එතකොට අන්නේ ඒ පද අතුරින් මෙතන අභිවදති කියලා කියන්නේ පතරින් නාභිවදී පෘථිවිය පිළිබඳව මාන වශයෙන් ක්‍රියාපෑමක් නොපිළින්නේ. ඒ මෙන්න මෙතනත් අපිට පේනවා. එතකොට අර පෘථිවිය පෘථිවි සංඥාව සාමාන්‍ය ලෝකයා දැඩි වරගෙන අර විදිහට පෘථිවිය මගේ පෘථිවිය ආදී වශයෙන් මම පෘථිවිය සිටිනවා කියලා ඒ විදිහට ඒ සංකල්ප වලට යම් කිසි නිත්‍ය ස්වභාවයක් ආරෝපණය කරනවා. මේක මේ ලෝකයාගේ මේ භවනාට්ටකය ගෙන යාම සඳහා යොදා ගන්න එක්තරා උපක්‍රමයක්. නමුත් මේ ධාතුන් පවා මේ හැම එකකම ශූන්‍යත්වයක් තිබෙනවා. මෙතන මුලින්ම සඳහන් වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර ගැන. බුදු පියාණන් වහන්සේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ ඒ ශූන්‍යත්වය, මේවායේ අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන ඒ නිසාම මේවා පිළිබඳව දැඩිව ගැනීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා හිම කැටයක පෙනෙන දැනෙන තදගතිය නිසා හිම කැටය පිළිබඳව මේ පටිවි සංඥාව දැඩිව ගන්නවා. නමුත් අපි දන්නවා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය හිම කැටයක් තරමක් දුරට රත් කරනකොට ඒක ආපෝ ලක්ෂණය මත වෙනවා, වැగిරෙන ස්වභාවයෙන් මත වෙනවා. තවදුරටත් රත් කරනකොට ඒක තේජෝ ස්වභාවයෙන් මත වෙනවා. තවදුරටත් රත් වෙනකොට ඒක වාෂ්ප බවට පත් වෙලා වායු ලක්ෂණය ඉස්මතු වෙනවා. ඒ විදිහට මේ ලෝකයා දෙඩිව ගන්නා මේ මහා භූත ධර්මවල පවා තිබෙන එක්තරා අනිත්‍ය ස්වභාවයක්. මෙන්න මේ අනිත්‍ය ස්වභාවය ගැන සිටේ හරි වැටහීමක් ඇති ඒ අවිඥා වශයෙන් වැටහීමක් ඇති විමුක්ත පුද්ගලයා මේ මහා භූත ධර්මයන්ගේ හොල්මන් වලින් කැළඹෙන්නේ නැහැ. මහා භූත ධර්මයන්ගේ හොල්මන් වලට ඒ විඥාණය යටත් වෙන්නේ නැහැ. අන්න ඒ බවයි මෙතන කියවෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් සංකල්ප පිළිබඳ සංසාරගත සත්වන්ගේ ඒ දෙදීම උදවහාර තිබෙනවා. දෙවියන් අතර මම දෙවියෙක් කියලා හිතනවා. අර බ්‍රහ්මයා මම බ්‍රහ්මෙක් කියලා ඒ මාන්නේ ගත්තා. ඉතින් ඒවත් හරියට අර හිම කැටයක් වගේම අත්ත වශයෙන් කල්ප ගන්න පහුවලක් හරි අර දියවැල යන විදිහේ හිම කැටයක් දියවැල යන වගේම දෙයක් තමයි බ්‍රහ්මත්වයේ කියන එක. ඒකකට අර ලෝකයාගේ භවනාටකේ නිත්‍ය වශයෙන් ගන්න සංකල්පවල ඒ පිළිබඳව නිත්‍ය සංඥා ඒ රහතන් වහන්සේගේ විමුක්ත විඥානයේ සතහන් වන්නේ අන්න ඒක අනිදස්සන විඥානය. ඒ අනිදස්සන විඥානේ ඒ වයින් විමුක්ත. මෙන්න මේ කාරණය අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ විමුක්ත ත්‍ත්වය තේරුම් ගැනීමට එක්තරා අංගයක් අපිට ලබා ගන්න පුළුවන්. අද මෙතෙක් අපි ව්‍යවහාර කළ අර චිත්‍රපටි නාට්‍ය ආදී පිළිබඳ උපමාවේ ඒක නැවතත් අපි සිහිපත් කරගත්තොත් ඒ චිත්‍රපටි නාට්‍ය ආදී වල සාමාන්‍යයෙන් චිත්‍රපටි නාට්‍ය නිෂ්පාදකයන් සමහර විට යොදා ගන්න ශාස්ත්‍රජනක දර්ශන මවාපෑමට යොදා ගන්න උපක්‍රම ඉතාමත්ම සියුම්. දැන් සමහර විට චිත්‍රපටියක ඒ නරඹන්නන් ප්‍රේක්ෂකයන් ත්‍රාසයෙන් මුසුපත් කරන අන්දමේ මහා ගිනිගැනීම් මහා මන්දිර ගිනිගැනීම් හැටියට පෙන්වන්න ඒ අය පාවිච්චි කරන්නේ මොනවද? සමහර විට කඩදාසි ගෙවල් කඩදාසි ගෙවල් වලට ගිනි තියෙනවා. නමුත් ඒකේ දර්ශනය නරඹන තැනත්ත මේක රැවටෙනවා. මේක මේ මහා මන්දිරයක් යන්නේ ගිනි අරගන්නේ කියලා. ඒ වගේ සමහර විට මහා භයානක වාහනවල සුරුවක් වීමට සමහර විට සෙල්ලම් බඩු පාවිච්චි කරනවා. ඔය විදිහට මේ භවනාටකයේ තිබෙනවා මේ විදිහේ ශාස්ත්‍රජනක. දැන් මේ ශාස්ත්‍රජනක දර්ශන ස්වභාවයක් තිබුණාට මොකද මේ தত্ত্বය අර නරඹන්න අත්‍ය වශයෙන් තේරුම් ගන්නව නම් ඒ නරඹන්නට ඒ අවස්ථාවේ වැටහෙනවා නම් මේවා තියෙන්නේ මේ කඩදාසි ගෙවල් එහෙම නැත්නම් මේ සෙල්ලම් බඩු අධියත් මේ කඳු මුදු වලින් පෙරලෙන්නේ කියලා එහෙම හැඟීමක් එනවනම් ඒ ඇයට ත්‍රාසය වෙනුවට තියන්නේ හාසයක්. අන්නේ විදිහ මේ භවනාටකයේ තිබෙනවා අර ත්‍රාසජනක පැත්තකුත් හාසජනක පැත්තකුත්. මේ වචන දෙකම අඩංගු වෙන සංවේග කියන වචනේ. මේ සංස්කාරයන් පිළිබඳව සංවේගය ඇති කිරි ගැනීමදී මේ தত্ত্ব දෙකම අපට කිට්ටු කරගන්න පුළුවන්. එතකොට මේ රහතන් වහන්සේ සාමාන්‍ය ලෝකයා තුපෙනින්නේ මේ සංසාර මේ භවනාටකයේ අර ත්‍රාසජනක පැත්තයි. මක් නිසාද? අවිද්‍යාව නිසා. නමුත් අර රහතන් වහන්සේට විමුක්ත පුද්ගලයාට මේ භවනාටකයේ එක්තරා විදිහක සමහර අවස්ථාවල් හාසජනක පැත්තකුත් තියෙනවා. අපිට ඒකට එක්තරා නිදර්ශනයක් හරියට දක්වන්න පුළුවනි. දැන් බුදු පියාණන් වහන්සේ ඒ වගේම සමහර විට මුගලන් මහරහතන් වහන්සේලා වැනි ඒ ඍද්ධිමතුන් වහන්සේලා මේ සංසාරයේ නොයෙකුත් සත්වයින් ඒ දුකද රඟුමක් වගේ මේ ඒ භවවල උපදින ආකාරය කර්මානුරූප උපදින ආකාරය දැකලා සමහර අවස්ථාවල සිතුප්පාදයක් මඳ සිංහාවක් පහළ කළා කියලා සඳහන් වෙනවා. මේක මේ ඇත්ත වශයෙන්ම ඉතිහාසයක් වශයෙන් හෝ අකරුණාවකින් හෝ කරන දෙයක් නෙවෙයි. නමුත් මේක එක්තරා අංගයක් තිබෙනවා. මේ හසිතුප්පාදයක් ඇති කිරීම මේ භවනාටිකේ අර හාසජනක පැත්ත දෙකින්ම වගේ සමහර විට මහා උසස් තත්ත්වයෙන් ලැබුණු අය ප්‍රේතින් හැටියට එහෙම නැත්නම් ඊට වඩා පහත් තත්ත්වවල උපදිනවා දැකලා සමහර විට මේ භවනාටිකේ නිස්සාර බව වටහා ගැනීමෙන් මේ මානසිකාවක් පහළවන්නේ. ඒකත් හරියට අර නාට්‍යයේ අර පෙන්වීම කරන දේවල් වල ඇති අනිත්‍ය ස්වභාවය මේවායේ මවාපෑම් ස්වභාවය හරියට අවබෝධ වුණු කෙනෙකුට ඇතිවන තත්ත්වය වගේ. ඒ වගේ දැන් මෙතන මේ භවනාටිය ගැන කල්පනා කරලා බැලුවාම මේ සංසාරගත සත්වයා හරියට අර උද්ධං භාගිය සංයෝජන වලින් ඉහළට ඇදෙන ඌරම් භාගිය සංයෝජන වලින් පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ. ඒ නූල් වලින් ඉහළට පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ. මෙන්න මේ රූකඩ රැඟුම දැකලා තමයි අර රහතන් වහන්සේලාට මේකේ මේ නිස්සාරත්වයේ අනුව එක්තරා විදිහක හසිතුප්පාදයක් ඇති කියන්නේ. ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ භවනාටකයේ යෙදෙන භවනාටකයේ රඟදැක්වීමට යෙදෙන මේ ප්‍රධාන මූලික ද්‍රව්‍ය තමයි මේ සතර මහා භූතීන් පඨවි ආපෝ තේජෝ වායු. අර දැන් චිත්‍රපටියක නාට්‍යක ආදීක සවා ඒ දර්ශන මවාපෑමට සමහර විට එකම දේ යොදා ගන්න පුළුවන් කීප ආකාරයකින්. දැන් චිත්‍රපටියේ එක දර්ශනයක එක ජවනිකාවක පුටුවක් යොදා ගන්න එක තව ජවනිකාවක පාපුටුවක් හැදිර යොදා ගන්න පුළුවන්. තවත් ජවනිකාවක සමහර මේසයක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් චිත්‍රපටිවල තිබෙනවා මේ දෙබිඩි චරිත රඟපෑමක්. එකම පුද්ගලයා එකම නළුවා සමහර විට ජවනිකා කීපයක දෙදෙනෙක් හැටියට පෙනී සිටිනවා. මේ භවනාටකයේ තේ විදිහ තත්ත්වයක් තිබුණේ අත් වශයෙන් කල්පනා කරලා බලනකොට දැන් අර ඥාතීන් වශයෙන් කෙනෙකුට ඥායන් නොවුන කෙනෙකු මේ සංසාරේ නැtei කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. අපි මේ ලෝක චිත්‍රයේ අපේ සමාජ ධර්ම ආදී පිළිබඳව යම් කිසි විප්ලවයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි මේ කල්පනා කරනවා මේ නෑ සමදකම් ඉතාමත් ඈත කාලයක ආයිති දේවල් හැටියට. නමුත් ඇත්ත වශයෙන් මේ ධර්මානුකූලව කල්පනා කරනවා සමහර විට සත්‍ය සිද්ධි ආශ්‍රයෙන් වුණත් සමහර විට අර මවකගෙන් කිරිබොන ලදරුවා හෝ ලදරිය සමහර විට ඒ තැනැත්තියගේම මියගිය පියා හෝ මව වෙන්න පුළුවන්. අන්න ඒ තරම් මේ භවනාටකෙත් අර ජවනිකාවල තිබෙනවා මහා පුදුම හාස්‍යජනක තත්ත්වයක්. මේක ලෝකයාට සාමාන්‍ය වෙන්නේ නැහැ. මේ හාස්‍යජනක නිසා ලෝකයා ඒකට හිනාවීම නෙවෙයි කරන්නේ සංවේගය ඇති කරගන්නේ. මේ විදිහේ දෙයකට හසු වෙලා සිටිනා නේද කියලා. අර ආශ්‍රව අනුසය ශක්තිය නිසා මේක මෙහෙම වැටෙන්නේ නැහැ නෝයේද. ඒ නිසා ක්ලේශ ආදී අපි ඇති කරගන්නව නෝයේද කියලා ඒ විදිහට සංවේගය තියෙනවා. මේ හැම එකකින් මේ ශුන්‍යතාව අනිමිත්ත වශයෙන් මේ ඒ වගේම දුක්ඛ වශයෙන් ශුන්‍යතාව වශයෙන් යම් කිසි අවබෝධයක් ලබන්න පුළුවන් මෙන්න මේ කාරණා අනුව. අර පතුහි ආපෝ තේජෝ ආයේ මේ මහා භූත ධර්මයන් පවා ලෝක ආරම්භයේ දීවායි තත්ත්වය ඊළඟට ලෝක විනාශයේදී කල්ප විනාශයේදී විනාශ වෙල යන ආකාරය ඒව ගැන කල්පනා කරන්න පුළුවන්. අන්න ඒ විදිහටම මේ පුද්ගලයන් පිළිබඳව සත්වයන් ගැන කල්පනා කරලා බලුවත් අර ඥාති සම්බන්ධයන්ව අර තරම් සංවේගජනක තත්ත්වයක් තිබෙනවා. මෙන්න මේ කාරණාව තමයි එතකොට අර බුදු පියාණන් වහන්සේ සමහර විට ඔය අර සත්සුරි උගමන සූත්‍ර ආදීදී අලමීව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලංගිරජ්ජිතුං අලංගිමුච්චිතුං කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සංස්කාරයන් මේ භවනාටකෙදී. දැන් සංස්කාර කියන එකට අපි මේ දිගටම යොදා ගන්න අර්ථය තමයි මේ නාටකයක නාට්‍යයක එක්ක ජවනිකා මවාපෑමට යොදා ගන්න තාවකාලික නැත්නම් මේ වෙලාව පිරිනහ ගන්න යොදා ගන්න උපකරණ වගේ. මේ පුද්ගලයෙකුත් එහෙමයි අර නළුවන් වගේ මේ කර්මානුරූපව උපදින පුද්ගලයන් හිතා ගන්නවා මම දෙවියෙක් මම බ්‍රහ්මෙක් කියලා. ඒ කර්ම ටික ගෙවුනට පස්සේ එහෙම විනාශ වෙලා යන කොහේ යනවත් දැන්නේ. ඒ වගේම තමයි උපකරණත් අර පාපුතුව පුතු ආදී වගේ. නමුත් මේකේ රහස මොකද්ද? අර ජවනිකා නරමන ප්‍රේක්ෂකින් මේ එක්ක ජවනිකාවක දකින දේ ඒ හැටියෙන් අරගෙන තමයි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. අපි මුලදීම කිව්ව නාට්‍ය නිෂ්පාදනයේ අවසාන කොටස අයිති තවසේ නිෂ්පාදකින්ට නෙවෙයි නරමන්නන්ට කියලා. ප්‍රේක්ෂකයා තමයි හිතේ මේ නාට්‍යයක් මවාගන්නේ. එතකොට මේ නාට්‍යයක් මවා ගැනීමට මේ එක් එක් සංස්කාර ගොඩ ගහ ගන්නවා. අර එක ජවනිකාවක පුතුව සමහර විට එකම පුතුව එකම පාපුතුව පුතුව වෙන්න පුළුවන්. ඒක පුතුව හැටියට හිතේ තැන්පත් වෙනවා. ඊළඟ ජවනිකාවේ එක පාපුතුවක් හැටියට දාගත්ත නිසා ඒකට එකතු වෙනවා. අන්න ඒ වගේම තමයි සත්වයින් පිළිබඳවත් මගේ වැසවලා කියලා ඒ විදිහට ඔය විදිහේ භවනාටකේ එක්තරා විදිහක සංවේදීජනක තත්ත්වයක් තිබෙන නිසා වෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ අර අනිත්‍යතාව විදහා දක්වන බොහෝ සූත්‍රවල සමහර විට මේ කල්ප විනාශ ආදී ප්‍රකාශන සූත්‍රවල පවා මේ අලමින සබ්බ සංඛාරයේ සුනිබ්බින්දුතුන් අලංගිරජ්ජිතුන් අලංගිමුච්චිතුන් කියලා ඔයත් ඇති මහණෙනි සියලු සංස්කාරයන් පිළිබඳව කලකිරෙන්න නොවැළෙන්න මේවායින් නිදීමට මානේ ප්‍රකාශ කළ කරුණු ටිකක් ඇත කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මෙන්න මේ සංස්කාර කියන එක මේ නිහිත ජීවත් වෙන සත්වයාගේ විඥානයේ දැක්වෙන මේ නාම රූප චිත්‍රපටි නැත්නම් මේ විඥානයේ දෙතන මේ චිත්‍රපටි වලට මූලික වන අර සේ ආරූපටක් වගේ මේ සංස්කාර. මේ සංස්කාර කියලා මේ මිදුරුදන් ලෝකයේ අප ලෝකයක් එක්තරා විදිහක වේදිකාවක් හැටියට ගත්තොත් මේ ලෝකයේ අපට තිබෙන මේ ගස් කුලම් ඒ වගේම සත්වයින් මේ හැම දෙයක්ම අත් වශයෙන් බලනකොට අර චිත්‍රපටි තිරයක සිනමා තිරයක දැක්වෙන දේවල් වගේ. නමුත් මෙතන රහස මොකද්ද? මේවායි සංකත ස්වභාවය සාමාන්‍ය ලෝකයට වැටෙන්නේ නැහැ. මේවායි කියන රාමුව මේ චිත්‍රපටියක් බලනකොට අර චිත්‍රපටිය මේක මේ තිරයේ දැක්වෙන දෙයක් කියලා ඒ හැඟීම නැහැ. ඒ අවස්ථාවේ මේව සත්‍ය දෙයක් සැතෙන දෙයක් හැටියට පේනවා. අන්නේ ලෝකයේ සැබෑ ස්වરૂපය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ජාතං භූතං සමුප්පන්න කතං සංකත මේවච. මේ ලෝකයා මේවා හටගත්තු ඇත්ත දේවල් හැටියට පෙනෙන දේවල් මේවා තියෙන ඇත්ත වශයෙන්ම කතං සංකත. මේවා මේ කරන ලද ගොඩනගන ලද සංස්කාර වලින් සකස් කරන ලද දේවල් කියන මේවායේ මේ අසත්‍ය ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් මෙහෙත් මතු කරලා දෙන්නේ. අන්න ඒ නිසා මේ සංස්කාර කියලා වචනය ගැන විශේෂයෙන්ම මෙතන අපිට හිතා ගන්න පුළුවනි. එයින් අපට හැඟෙන්නේ මේ ලෝකයේ ඇති කෘත්‍රිම ස්වභාවය. මේ ලෝකයේ කෘත්‍රිම දෙයක් හැටියට පත් කරන මේ පතරිය ආදී මේ හැම දෙයක්ම සංස්කාර. අන්න ඒක නිසා මේ ඒවායේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව අවබෝධයක් ඇතිව අර අනිදස්සන විඥානය මේවායින් විමුක්තයි. මේ සංකල්පවල ලෝකයා දෙක ගන්න මේ සංකල්පවලින් විමුක්තයි. ඒවායේ බලපෑමක් ඒවායේ හොල්මන් වලින් තලින ස්වභාවයක් නැහැ. මේ රහතන් වහන්සේගේ මේ විමුක්ත තත්ත්වය හොඳට තේරුම් ගැනීමට ඉතාමත්ම සරණ ඒ වගේම ගැඹුරු බුදුම අන්දමේ ගාථ හතර අපට සොයා ගන්න පුළුවනි. අදිමුත්ත තීර ගාථාවේ මේ අදිමුත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය ඉතාමත්ම පුදුම විදිහේ සිද්ධියක්. ඒ කියන්නේ ඒ අදිමුත්ත රහතන් වහන්සේ මහවණයක් මැදින් වැඩම කරන අවස්ථාවේ පල්හොරු මුලකට අසු වුණා. ඔවුන් සූදානම් වෙනවා මිනිස් බිලියක් දීලා දේව පූජාවක් පවත්වන්න මේ රහතන් වහන්සේ අල්ලගත්ත මරන්න. රහතන් වහන්සේ කිසිම කැළඹීමක් නැහැ මුහුණේ කිසි බයක් සංස්වාසයක් නැහැ. මේ පොර දෙටි ඇහුවා මේකට හේතුව. අන්න එතකොට ඒ අදිමුත්තරහතන් වහන්සේ පිළිතුරු දුන්නා, ගාථා කීපයකින් පිළිතුරු දුන්නා. ඒ විශේෂයෙන් හතරක් අපට තෝරගන්න පුළුවනි. නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ධාමිනි අතික්ඛන්තා භයා සබ්බේ කීන සංයෝජනස්සවේ නමි හෝති අහෝසින්ති භවිසංති නහෝති මේ සංඛාරා විභවිසංති තත්ථ කා පරිදේවන සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සංතතිං තස්සන්තස්ස යථා භූතං න භයං හෝති ගාමිනි තින කට්ඨ සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තංසෝ අසංයෙන්දං නත්ති නීති නසෝතති. එකාතකින් බලකොට මේ ගාථා හතරෙන් අඩංගු වන අර්ථයෙන් කොටසක් හරි යන්තම් අල්ප මාත්‍රයක් හරි අපි මේ කලින් ප්‍රකාශ කළ දේශනාවල ඒ තැන්වල සටහන් වෙලා තිබෙනවා. දැන් මුල් ගාථාව ගත්තොත් නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ධාමිනි. ධාමිනි කියලා අමතන්නේ සොරදිතුවටයි ගම්දිතුව. සොරදිතුව කියලා කියන්නේ නැහැ ඉතින් ගම්දිතුව. නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස. අනපෙක්ඛස්ස කියන්නේ අපේක්ෂා තණ්හාව ආසාව ආදියක් නැති තැනට චෛතසික වශයෙන්. චෛතසික වශයෙන් ඇතුළත දුකක් නැත. අතික්කන්ත භයාතබ්බේ ක්ෂීණ සංයෝජන ශ්‍රී සියලුම භව සංයෝජන ශ්‍රේ කළ තැනැත්තා විසින් සියලුම භය ඉතිවන ලද්දේ වේ. දැන් මේ ගාථා විතරක් අපි කලින්ම කල්පනා කළ බලමු. දැන් මෙතන කියන මේ නත්ති චේතසිකං දුක්ඛං අපි කලින් දේශනේ කියාර සංචේතනීය සූත්‍රයේ මුල් තැන තියාගෙන ප්‍රකාශ කළ එක්තරා දේශනයකදී අපි ප්‍රකාශ කළා අර කය වචනීය මනස කියන ඒවා සත්‍ය වශයෙන් ගත තැනැත්තාට මේ අර අධ්‍යාත්මික ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්ම සුඛ දුක්ඛං ඒ කියන්නේ අවිජ්ජායත්තේ වාසේස ගිරා විනෝධා සෝ කායෝති පිනෝති සා වාචාති පිනෝති සෝ මනෝති පිනෝති චිත්තං කං නමෝති වක්ඛං කං නමෝති ආයතනං කං නමෝති අධිගණං කං නමෝති යම් පත්‍යාස අධ්‍යාත්ම සුඛ දුක්ඛං කියලා ඒ ආකාරයෙන් අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ අවිද්‍යාවගේ වාසේස ගිරා විරෝධී ඒ රහතන් වහන්සේට කය කෙරෙහි යන හැඟීමකුත් නැහැ. සෝ කායති පිනෝති. අර ලෝකයා සාමාන්‍යයෙන් කය කෙරෙහි කරගෙන මේ ඝන සංඥාවෙන් ගත්ත මේ කය සංඥාවකුත් නැහැ. ඒ වගේ තා වාචාති පිනෝති. ලෝකයාගේ මේ වචනය මේ වචනයෙන් කරන මේ සංස්කාර රැස් කරන සංස්කාර ආදිය තනි මූලික හේතුව මේ වචනය සත්‍යතාවක් දී මේ භාෂා ආදී විවහාරයේ ප්‍රේමයට දෙන සත්‍යතාව. ඒක නැහැ. සාවාචාන හොති. සෝ මනෝති පිනෝති. දැන් අපිට කෙනෙක් දැන්නහම අපිට සමහර විට හිතන රැස් වෙන්නේ මේ වචනවලට දීපු සත්‍යතාවන් නෝ. ඒ වගේම දැන් සෝ මනෝති පිනෝති. ඒ සිද්දත් ඒ විදිහටම අර ඇතිව නැති වෙන මේ සංස්කාර සමූහය මගේ හිත කියලා ගන්නවා. සෝ මනෝති පිනෝති. අන්න ඒක නිසා චෙත්තං තං නෝති වත්තං තං නෝති ආයතනං තං නෝති අධිකරණං තං නෝති යම් පත්‍යස උපද්දති අධ්‍යත්තං සුඛ දුක්ඛං අතුලිතින් සුඛ දුක් ඇතිවීමට සුඛ දුක් ආදී ඇතිවීමට හේතු වූ යම් කෙතක් ඉඩමක් ආයතනයක් කාරණයක් තිබුණ නම් ඒව නැහැ. අන්න ඒ අදහසයි එතකොට මෙතන මේ කෙටියෙන් සඳහන් වෙන්නේ නත්ති චේතසික අනුරූපං. හරි චෛතසික වශයෙන් මේ සෝර මුල විසින් නැත් වශයෙන්ම මේ සාමීන් වහන්සේ මරණයට පත් කළත් එයින් චෛතසික වශයෙන් දුකක් නැහැ. මගේ ශරීරය කියලා නැහැ. මක් නිසා ධර්මාරය ඉදිරි ගන්න එන කලින් අතහැරලා ඉවරයි. එතකොට ඒ අදහස මේ පළමුනි ගාථාවෙන් සඳහන් වෙනවා. ඊළඟට ඒ වගේම ඊළඟ ගාථාව අපි කල්පනා කළ බැලුවම බලුවාම ඒකෙන් හොඳ මේ ශූන්‍යතාව පිළිබඳ හැඟීමක් එනවා. නමි හෝති අහෝසින්ති භවිසන්ති නහෝති සංඛාරා විභවිසන්ති තත්ථ කා පරිදේවන. නමි හෝති අහෝසින්ති මට වැටහෙන්නේ නැහැ මම හිතියා කියලා. මම වීමි යන අදහසක් මට වන්නේ නැහැ, මට ඇතිවන්නේ නැහැ. භවිසන්ති නහෝති මම වන්නේ යන අදහසකුත් මට ඇතිවන්නේ නැහැ. මේ කියන්නේ මට අතීතයක් තිබුණා, අනාගතයක් තිබුණා කියලා එනගීමක් මට එන්නේ නැහැ. භවිසන්ති නහෝති සංඛාරා විභවිසන්ති මට වැටෙන්නේ මේ මෙච්චරයි. සංස්කාරයන් විනාශ වෙලා යනවා. සංස්කාර ගොඩක් අතීතේ වුණත් ඒකයි අනාගතේ වෙන්නේ මෙච්චරයි. සංඛාරා විභවිසන්ති තත්ථ කා පරිදේවන. ඒ නිසා එයිලා කවර වැළපීමක්. මෙන්න මෙතන මේ ධාමත්ම වැදගත් අදහසක් සඳහන් වෙනවා. මේක අපි තවදුරටත් විස්තර කරොත් ඒක නිවන පිළිබඳවයි මේ දේශනා මාලාව යන්නේ. මේ නිවන පිළිබඳව මේ දේශනා ආදී ප්‍රවත්තන්න සිද්ධ වුණත් මේක පිළිබඳ නොයෙකුත් සිද්ධියේ මතිමතාන්තර තිබෙන නිසා අපි ගන්න ඉලක්කය කොහොමද කියලා ගැනවත් හරියට වැටහිමක් නැහැ. අබෝධින් අතර පමණක් නෙවෙයි බෞද්ධින් අතර. දැන් මෙතන මේ හොඳ කාරණා කීපයක් මතු කරගන්න පුළුවන්. මේ භවයේ පිළිබඳව මෙතන මේ කතා කරන්නේ. මේ රහතන් වහන්සේ අතීත භවවල ප්‍රතිකුත් ආත්ම භාව ලබන්නේ නැති ප්‍රේතීන් හැටියට, බ්‍රහ්මීන් හැටියට, දෙවියන් හැටියට, මානුෂීන් හැටියට. එතකොට මෙතන මේ කියන්නේ බොරුවක් නෙවෙයි. නමේ හොති අහෝසින් කිලම් හිතියා කියලා හැඟීමක් මට ඇති වෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ මොකද්ද? අර සාමාන්‍ය ලෝකයා දැන් අතීත භව දැක්කලා එහෙම නැත්නම් අර අවිඥාලාදීන් හිම අතීත භව දැක්කලා කල්පනා කරන්නේ මම 80 ලාසික සිටියා මම දෙවියෙක් කියලා බ්‍රහ්මෙක් කියලා සමාජයට මාන්නය පිටල් ගන්නවා තිරිසනෙක් ප්‍රේතෙක් කෙනෙක් යනවා යම් කිසි සිත දුර්වල කර ගැනීමක් තියෙනවා අන්නේ විදිහට කප්පයක් මේ රහතන් වහන්සේටම පේනවා අතීතයේ තිබුණේ මේ සංස්කාර ගොඩක් අනාගතයේ තිබෙන මේ සංස්කාර ගොඩක් අර චිත්‍රපටි අර ඔක්කොම ඒවා මනෝතයන් ගොඩක් කියලා හැඟීම වටේ ඉන්න ඇති කරගත්තු නරුමන්නා වගේ ප්‍රේක්ෂකයා වගේ ප්‍රඥාව නිසා ඇති වෙන සත්‍යයක් මේ හොති ආනුසින්ති භවිසන්ති නොහොතිනි සංඛාරා රූපවිසන්ති තත්ථකා පරිදේවන ඒක නිසා මෙතන වශයෙන්ම වැළපෙන දෙයක් නැහැ කියන එක මේ தত্ত্বය මේ සංස්කාර කියන එකට අපි එක් අවස්ථාවක සඳහන් කළා මේ ගැත්ත වශයෙන්ම භවයේ තිබෙන මහා දඟලීම් රසක් සහ දඟලීම් රසක් කියලා මේ දඟලීම් ගැන කියනකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් ওই කඹයක් වරපටක් ආදී දෙකීමේදී කෙරෙන දෙයක් මේ දඟ වැටෙන එක දඟ වැටෙනවා දඟලිනවා එතකොට මේ එක්තරා උපමාවක් පොඩි නිදර්ශනයක් ආශ්‍රයෙන් සරල උපමාවක් ආශ්‍රයෙන් අපිට මේ භවය පිළිබඳව දැන් භවයත් භව නිරෝධයත් කියන මෙන්න මේ කාරණා දෙකයි මේ ඉතාමත්ම වැදගත් වන්නේ නිවන හඳුන්වලා තියෙන භව නිරෝධ කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මම මේ භව නිරෝධය ගැන දේශනා කරනකොට මේ අත්‍යවශ්‍යම මට චෝදනා කරන උච්ඡේදවාදීන් විශේෂයෙන්ම ආත්මවාදීගත් බමුණන්. නමුත් ආත්මවාදීගත් බමුණන් තීර්ථකින් පමණක් නෙවෙයි සමහර විට බෞද්ධ පඬිවරුන් පවා මේ බයෙන් මේ නිවන අභාව මාත්‍රයක් කියලා භව නිරෝධය කියන වචනයට බයයි. ඒක නිසා තමයි නොකුත් විදිහේ ගූඪත්වයක් ආරෝපණය කරන්නේ නිවන පිළිබඳව. මොකද්ද අමුතු එකක් මේක කියලා. එතකොට මෙතන රහස කුමක්ද? අර භවය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන විශේෂ දර්ශනය පිළිබඳ අවබෝධයක් නැතිකම්ම. ලෝක සම්මත භවය, ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පහළ වීමට කලින් භවය පිළිබඳව ලෝකයා කල්පනා කරේ යම් විශ්වත් පදාර්ථයක්. සදාකාලික නිත්‍ය පදාර්ථයක් මේ භවය කියන්නේ. එතකොට මේ ඔවුන්ට මේ සත්පදාර්ථය විනාශ කිරීමක් තමයි අර උච්ඡේදය කියලා කියන්නේ. මම මාගේ කියලා ගත්ත ඒ ආත්ම තත්ත්වය. බුදු පියාණන් වහන්සේ ප්‍රතිපදින උපාධර්මයට අනුව මේ භවය විස්තර කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදාන නිසා මෙතන භවයක් පවතින්නේ. අනිත් එක ඉක්මනට වැදගත් කාරණයක්. අල්ලා ගැනීම නිසා භවයක් පන්නේ. දැන් අපි අර කියාපු අර පාපුටුවක් වුණේ ඒ පාපුටුවක් හේතු පාවිච්චි කිරීම නිසා. ඒක පුටුවක් හේතුවට අල්ලගත්තොත් ඒක පුටුවක්. ඒ ජවනි කාණේ ඒක පුටුවක්. ඒක මිනිසෙක් හේතුවට අල්ලගත්තොත් ඒක මිනිසෙක්. ඊළඟට ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් දැන් නාට්‍ය ජවනිකාවක එකම දී කෑල්ල. ඒක ඉල්බ ගත්තොත් ඒක හැරමිටියක්. ඒක අමෝරණා ගත්තොත් ඒක අලියක්, මුගුරක්. එන්නේ විදිහට ලෝකයා මේ සත්‍ය වශයෙන් දේවල් හැටියට ගන්න දේවල් වල දෙයක් නැහැ. ඒ දේවල් හැටියට තියෙන්නේ සංඝා මාන දිට්ඨි වශයෙන්. මේ චෛතසික හේතුන් මෙතන තියෙනවා. චෛතසික හේතුන් ගොඩක් ලෝකයා අමතක කරනවා. ඒවට සංකල්ප, ප්‍රඥප්ති ආරෝපණය වුණාට පස්සේ ඒවා සත්‍ය දේවල් හැටියට හිතාගෙන හොඳට බෙදා හදාගෙන අර විදිහට දැන් අර පුටුවෙහි පුටුව උඩ පුටුව තුල පුටුව මගේ ආදී වශයෙන් තවදුරටත් ඒවා නියුක්තිදී සංකල්ප මඤ්ඤණාවල් ඇති කර ගන්නවා. එන්න ඒ විදිහේ තත්ත්වයක් මේ රහතන් වහන්සේගේ අර විමුක්ත සිතේ නැහැ. අන්න ඒකයි මෙතන කියන්නේ අර උපාදාන පත්‍ය භව තේරුම් ගන්නවා. මේක උපාදානිය නිසා සාමාන්‍යයෙන් ප්‍රතිසම්බාධය ගැන විස්තර කරනකොට උපාදාන පත්‍ය භව කියන හිතන්නේ මේ භව උපාදාන නිසා ඊළඟ භවයක් ඇති වුණා කියලා. නමුත් මේක මේ මොහොතක් පාසා වන දෙයක්. දැන් මම මේක මේ අතින් අල්ලගෙන සිටින මේ වටාත්ත මේ වටාත්තක් වුණේ මේ ඒකට ගත්ත ප්‍රයෝජන නිසා මේක වෙන දෙයකින් හැදුවත් මේකට වටාත්තක් කියනවා. නමුත් මේක මේ ගන්න ප්‍රයෝජනය අනුවයි. මේක වෙන දෙයකට යොදන්න මේ පටන් ගත්තේ මේ දඟලීම් සහ දඟලීම් සමූහයක් කියලා මේ භවය. මේ භවයේ තියෙන දඟලීම් සහ දඟලීම් සමූහයක්. පොඩි නිදර්ශනයක් වශයෙන් අපිට සිහියට නඟා ගන්න පුළුවන් නම් දැන් අපි ගන්නවා කඹයක් අඹරනකොට අපි දැන් වරපටක් කඹයක් වරපටක් ඇඟිලි මාර්ගයේදී කරන දෙයක් තමයි දෙදෙනෙක් දෙපැත්තකින් දගෙන මේක දඟලනවා. දඟලෑමකින් තමයි කඹයක් අඹරන්න පුළුවන්. එතන වරපටක් අඹරන්න පුළුවන්. දැන් වරපටක් අඹරීමට නම් අපි යම් කිසි හේතුවක් නිසා වරපටක් මුතෙන් දිගන්නවා. ගල් කීපයක් එකතු කරන බල් 3-4ක් හරි අරගෙන දෙන්නේ දෙපැත්තකින් මේක අඹරන්න ආරම්භ කරනවා. ආරම්භ අඹරන්න පටන් ගන්නවා. අරඹනවා. එතකොට සාමාන්‍යයෙන් මේ අඹරීම සඳහා කරන්න ඕනේ එක්කෙනෙක් එක පැත්තට අඹරන අතර අනිත් එකින අනිත් පැත්තට අඹරනවා. එතකොටයි මේ අත් වශයෙන් මේක වරපටක් වන්නේ. නමුත් මෙතෙන්දී අපි හිතා ගන්න ඕනේ නිදර්ශනයක් සඳහා මේ විදිහට අඹරන්න සූදානම් වෙන අවස්ථාවේදී නදී කවුරු හරි මේක අල්ල ගන්නවා. අර දෙන්නා විතරක් ගන්න දැක්කම යම්කිසි හේතුවකින්
මදින් කවුරු හරි මේ වරපට අඹරන අවස්ථාවේදී අල්ල ගන්නවා, තදින් අල්ල ගන්නවා. මේ දෙන්නත් අඹරගෙන යනවා. හැබැයි පොඩි වැරදීමක් වෙනවා. සාමාන්‍යයෙන් අපි කිව්වා අරම අඹරන්න නම් මේ දෙපැත්තේ විරුද්ධ පැතිවලට අඹරනවා. නමුත් මේ දෙන්නම එක පැත්තටම අඹරන්නේ. මේක මේ දෙන්නත් වැටෙන්නේ නැත්නම් මැද එක්කෙනාට වැටෙන්නේ නැත්නම් මකුසාද අර මැදින් අල්ලගෙන ඉන්න නිසා. අර උපාදානිය නිසා මේ කියන දඟලීම, මේ කියන දඟලීම ඇත්ත වශයෙන්ම දඟලීමක් නොවන බව වැටහීමක් නැහැ. අර උපාදානිය නිසාම හැබැයි මේක දඟලීමකුත් වෙනවා. අර මැදින් අල්ලගෙන ඉන්න නිසා කඹයක් වගේ දෙයක් අඹරෙනවා. කඹයක් වගේ දෙයක් නේ අඹරෙන්නේ. ඇත්ත වශයෙන් කඹ දෙකක් කියලා කියන්න පුළුවන්. එහෙනම් වරපටවල් දෙකක් කියලා කියන්නත් පුළුවන්. අර උපබුද්ධිත් අල්ලගෙන ඉන්න ඉතින් ඉඳලා අර මැද ඉන්න අල්ලගෙන ඉන්න තැන දක්වා එක වරපටක් ඉතින් ඉඳලා තව එහාට තවත් වරපටක්. නමුත් මේක බැලු බලමට ආසින් ඉඳන් බලනකොට මෙතන තියෙන්නේ මේ දෙන්නෙක් වරපටක් අඹරනවා. මේක තියෙන්නේ ඇත්ත වරපටක්. සත්‍ය ඉහි වරපටක්. අපි දැන් කීතේ මොහොතකට සිටි ගමන්ම අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා අතහැරියයි කියලා මොකද වෙන්නේ එතකොට? අර පිටපැත්තේම දඟලමින් සිටිය මේ වරපට ප්‍රේක්ෂණයෙන්ම මොහොතකින්ම අර සියල්ලම අර අර සබ්බ සංකාර සමත සබ්බෝත පිටටි නිස්සග්ග වගේ තත්ත්වයක් එනවා. ඒක ඉන්ටිකින ලිහිලා ඇත්ත වශයෙන්ම මෙතන කඳයක් නැහැ කියන අවබෝධය කෙනෙකුට එනවා. ඒකම අන්නේ විදිහට තමයි මේ ලෝකය. මේ ලෝකයේ තිබෙන මේ අනිත්‍යතාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේක අල්ලා නොගන්නාට උපාදානයක් නැති තාක් මේ අනිත්‍යතාවින් අපට කිසිම පීඩාවක් නැහැ. මෙතන තියෙන්නේ මෙතන ලෝකයේ හැම දඟලීමක්ම ඒ ක්ෂණයෙන්ම දඟලීමකින් ඉවර වෙනවා. ඒකයි ලෝක ස්වභාවය. උද්‍යාබ්බේ කියලා කියන්නේ ඒකයි. එතකොට අර කොම්බිකේ එක්කෙනෙක් උපදත්තට අර අල්ලගෙන නැත්නම් මොකද වෙන්නේ? මේ අනන්ත කාලයක් කල්ප කෝටි ගණනක් අර දෙන්න ඉතිවිල්ල අර වරපට එකපැත්තට අර විදිහට අඳුරුවත් කවදාවත් වරපටක් හදන්නේ නැහැ. මොකද දෙන්නම එක පැත්තටයි කරකවන්නේ. මේ විදිහ සත්‍යයක් ලෝකයේ තිබෙන්නේ. ලෝකයේ මේ ගලන හැම දෙයක්ම තිබෙන අනිත්‍ය ස්වභාවය ඉන් අපිට පීඩාවක් වන්නේ නැහැ. කඳවත් වන්නේ අන්න මැදින් අල්ලගත්තු හැටි. එතකොට අර මැදින් අල්ලගත්තු හැටි අන්න කඳයක් වගේ දෙයක් අඹරෙනවා. ඕකටයි ලෝකය ලෝකී කියලා කියන්නේ. මේකයි ලෝකය සත්‍ය හැටියට ගන්නෙ. එහෙම සත්‍ය හැටියට ගැනීම නිසා තමයි අර මේකේ අනිත්‍යත්ව නම් එහෙමනම් මේ සත්‍ය වූ ලෝකය විනාශ කිරීමක් වෙන උච්ඡේදයක් වෙනවා. මේ තත්ත්වය පිළිබඳ බුදු පියාණන් වහන්සේ මේ උපාදාන පත්‍ය භව කියන වචනේ අර්ථයන් වහන්සේ කල්පනා කරොත් මේ හේතුකින් දර්ශනී මාර්ගයේ ඇත්ත වශයෙන් මෙතන නැති වෙන දෙයක් නැහැ. නැති වෙන විනාශ වෙන ආත්මයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් තිබෙන ලෝකයේ තිබෙන්නේ මේ විදිහේ මේ අනි ලෝකයේ තිබෙන අනිත්‍යතාවය.
අවශ්‍යදයක් බය වශයෙන් මොහොතක් මොහොතක් පාස ඇති වෙනව නැති වෙනව. මේක නදී ග්‍රහණයක් නැත්නම් මේක මෙතන උපාදාන පත්‍ය භව ඊළඟට තියෙන්නේ මොකද්ද? භව පත්‍ය ජාති ජාති පත්‍ය වරාමන්න සූප පරිදෝ දුක්ඛ දෝමන සුප්පායාස සම්භවಂತಿ. අර බුද්ධන්න සුපායත ආදී හරියට අර මැදින් අල්ලගෙන ඉන්න තැනත්තට අර කරකෙවිල්ල නිසා අඳුරීම නිසා වගේ පීඩාව වගේ ඒ විදිහට. එතකොට යම්කිසි දැන් මේ සුණන්නාදී මාර්ග ඵල ලබන බුද්ධලින් මේ ලෝකීය පිළිබඳ ලබා ගන්න වැටහීම ඉතාමත් කෙටියෙන් දක්වන පාටියක් තමයි අපි කලින් සඳහන් කරේ යම්කිසි සමුදේ ධම්මං සබ්බංසං නිරෝධං. බලුවාම කිසි දෙයක් නැහැ වගේ බලුවාම යම්කිසි සමුදේ ධම්මං සබ්බංසං නිරෝධං. යම් තාද්දයක් හටගන්නා ස්වභාවයක් තියෙද ඒ තාත් හැම දෙයක්ම විරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. අන්න අර ලෝකයේ අහිංසක අර ඇතිවීමත් නැතිවීමත් පිළිබඳ ඉතාමත්ම සරල ගැටීමක් වෙනවා ඒකලා සුද්ධලයට. අරියට අර මැදින් අල්ලගෙන ඉන්න සුද්ධලයා මොහොතකට මාර්ගචිත්ත බලෙන් සාමාන්‍ය ලෝකයේ ස්වභාවය අල්ලගෙන හිටින්නේ ඉල්ලගෙන හිටින්නේ. ඒක නිසා තමයි අර මැදින් අල්ලගෙන ඉන්න සුද්ධලයා ඔච්චර අර්ථනම් අර දඟ නිසා දඟලීම් දඟලීම් මැදේ පීඩා ඇතිවෙන ශෝක පරිදේ දුක් දෝමනස්ථාවක ඇති වුණත් අතහරින්නේ නැහැ. ඒක බොහොම අමාරුයි. බුදු පියාණන් වහන්සේ කෙනෙක්ම පහළ වෙලා ධර්ම ප්‍රකාශ කරන තාක් ලෝකේ එක අතහරින්නේ නැහැ. එතකොට කොයි ආකාරයෙන් කියන්නේ අර මේ පාදාන ස්වභාවය මොහොතකට ඉවත් කරලා අර ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරලා ලෝකෝත්තර වශයෙන් පුහුණු කරලා මොහොතකට අතහැරියා පුද්ගලයා අන්න ඊළඟට ආයෙත් අල්ලගන්නකොට තේරෙනවා අර දඟ අඩුයි. සක්කාය දිටි චිකිත්සා සීලබ්බත පරාමාස වල හුඟක් දුරට අඩු කියලා ගිහිල්ලා අර දඟල ගිහිල්ලා දමරපට තරමක් දුරට ගිහිල්ලා ඒ වගේම මේ භවයට නැවතෙන මොහොතේදී තේරෙනවා මේ භවයට ඉන්නේ උපාදානිය නිසා කියලා. මේ අල්ලා ගැනීම නිසා ඒ අල්ලා ගැනීම තියෙන්නේ අර ආශ්‍රව අනුසයාගේ නිසා අප්‍රේම ක්ලේශ නිසා කියලා ඒ විදිහට තේරුමක් වෙන පටිච්චසමුප්පාද ධර්ම එතනම තේරෙනවා.
ඔන්න ඒ විදිහට අපිට මේ වරපටාශ්‍රේ පදුරට අපි ගියේ. නමුත් මෙන්න මේ භවය පිළිබඳ යම්කිසි වැටහීමක් ලබා ගන්න මේ උපමා උපකාර වෙනවා කියලා හිතනවා. මකිසද්ද ලෝකයා භවය ගැන කල්පනා කරන්නේ බෞද්ධ බෞද්ධ හැමදෙනෙක්ම අර සත්පදාර්ථය පිළිබඳව අර සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකින් ගත් දෘෂ්ටියමයි. ඒකමයි දෘෂ්ටිය පිළිබඳ පිරිසුදු වීමක් නැතිතා ලෝකයා තුළ නිවන බය දන්නවන බිය දන්නවන දෙයක්. භව නිරෝධය කියන එක බොහොම බයයි. ඒකට තමයි ප්‍රතිකුත් නෝදුගේ මානකත් තම අටුවාචාරින් මහන්සිලා පවා සමහර විට මේ නිවන පිළිබඳ හඳුන්වනකොට අර දුම කියන පදය වර්ගයට තෝරනවා. ඒ කියන්නේ මේ නිවන කියන වචනයෙන් හඳුන්වීමට සමහර විට යොදන සක්සත කියන වචනේ කිසිසේත් කිට්ටු කර නොකළ යුතු වචනයක් නිවන හඳුන්වීමට යොදනවා. නිත්‍ය శాశ్వత తత్వයක් තමයි නිවන. අපි අහන්නේ තමයි මොකද්ද කියලා ඒක ප්‍රකාශ කළොත් උදාහර බ්‍රහ්මත්වයට ලංවන නිසා, බ්‍රහ්ම නිර්වාණ ආදීට ලංවන නිසා. නමුත් මේ විදිහේ తత్వයක් ඇති වුණු මක් නිසාද අර දුර කියන වචනේ. දැන් බුදු දහමෙන් වහන්සේ නිවන හඳුන්වන්නේ ඒ වචනයක් තමයි දුර. මේ වචනේ අර්ථය හරියට තේරුම් නොගැනීම. මේ දුර කියලා කියන්නේ ස්ථිර අචල කියන අදහසයි. සමහර අවස්ථාවල මේ කමගම දැන් ප්‍රඥායම නැවෙතනවා දුලං සස්සතං අවිපරිණාම ධම්මං නිච්ඡං ඔය නිච්ච දුල සස්සත අවිපරිණාම ධම්ම කියලා ඒ විදිහේ පද සමූහයක් තිබෙනවා තමයි. ඒ කියන්නේ අර ඒවා එක ළඟින් යන පද නිසා. නමුත් මෙතන නිවන දුර වශයෙන් හැඳින්වීමක් නිසාද නිවනින් ලැබෙන ප්‍රත්‍යක්ෂය කවදාවත් වෙනස් වන්නේ නැහැ. අචලං සුඛං කියලා ප්‍රකාශ කරන්නේ එකයි. ඒ අදහසමයි අකුප්පා චේතෝ විමුක්ති කියලා. බුදු දහමෙන් වාචික නිවන හඳුන්වන්නට සමහර අවස්ථාවල අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය අනිකුත් හැම චේතෝ විමුක්තියක්ම කුප්පයි කුප්පපටිච්ච සංතන කෝප්‍ය වෙනවා කුපිත වෙනවා චලනය වෙනවා. සමහර විට ජීවිත කාලය තුළ විචලනය වෙනවා මරණ වේදනාව හමු වූ චලනය වෙනවා. අවසාන දුම් කනුව තමයි මේ මරණ වේදනාව කෙනෙකුගේ ඒ යම්කිසි දින් මහ නොදින්ම වැටෙන අවස්ථාව තමයි මරණ වේදනාව. ඒ මරණ වේදනාව හමු ඒ අනිකුත් චේතෝ විමුක්තිය හැම එකක්ම පරාද වෙනවා. නමුත් මේ නිවන කියන චේතෝ විමුක්තිය මායාව ඉන්න කලින් අතහරින මේ නිවන ඒ අකුප්පා චේතෝ විමුක්තිය ඒක කවදාවත් මේ ඒක අච්චලයි. අච්චලං සුඛං කියලා කියන්නේ ඒකයි. අද්දුවං කියලා කියන්නේ ඒකයි. ඒ විදිහට බුදු පියාණන් සිංහල හැඳින්වීමට යොදු පද සමහර විට ඒ අර්ථය හරියට තේරුම් නොගැනීම නිසා සමහර විට බුදු පියාණන් වහන්සේ අනිකුත් තීර්ථකින් යොදන වචන මෙදෙනවා වෙන අර්ථයකින්. ඒ බඳු අතන් බොහොමයි. නමුත් ඒ තීර්ථකින් යොදු අර්ථයෙන් ගත්තොත් ඒක එම් පිටම එතන ධර්මය විකෘත වෙනවා. ඒ විදිහවස්ථාවක් නිසා තමයි මේ අටුවාචාරින් වහන්සේලා ඉතාමත්ම අවාසනාවන්තන්තමට සස්සත කියන වචනේ තමා නිවන හැදීමට උදාගෙන තියෙන්නේ. සස්සත නිත්‍ය වාක්‍යයකට. මූලිකම හේතුව අර භවය පිළිබඳව තියෙන වැරදි වැටහීම. මෙතන ඇත්ත වශයෙන්ම භවයක් තියෙනවා කියලා. දැන් අසුන් මානිය කියලා වචනයක් තියෙනවා. ඒකෙන් හැඟෙන්නේ මේ දෙවි කියලා මානියක් ලෝකයේ තිබෙන්නේ. වෙන ශාස්ත්‍රුණුන් බැලුවේ මේ සත්‍ය වූ මම මේක බේරගන්න. එහෙම නැත්නම් මේකට අමෘත තත්වයක් ලබා ඇති. බුදු පියාණන් ප්‍රකාශ කළේ මෙතන ඇත්ත වශයෙන් තියෙන අස්මි මානියක් දෙමි කියලා කියන මානියක් පමණයි. මේ මානියවත් කිරීමයි අවශ්‍යන්නේ. අනිත් නිසා තමයි දැන් එළිවන පිළිබඳ සමාහල් සඳහන් වෙනවා. ඒ අනිත්‍ය සංඥාවෙන්ම සමාහල් විට සම්මා මානාදි සමය අන්තමකාසි දුක්ඛස්ස අසුමාන සමුග්ගාතං තාතුනාති දික්ඛේ ධම්මේ නිබ්බාණ. රාතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා අසුමාන විනාශ කිරීම කියන தත්ත්වයට පෙමිනවා. ඒක දික්ඛේ ධම්මේ නිබ්බාණ. ඒකමයි දික්ඛ ධම්මේ නිවන. සමහර කෙනෙක් කල්පනා කරනවා අසුමාන සමුග්ගාතය වෙනමයි නිවන වෙනමයි කියලා. නමුත් අසුමාන සමුග්ගාතයත් එක්කම නිවීම එතනමයි. ප්‍රතිසාර අර මේක මේ ඇත්ත වරපටක් ඇත්ත කඳයක් කියලා හිතාගෙන මෙච්චර කාලයක් මේ අඹරඹර ඉහිගුණේ මේක තේරෙන්නේ නැති අරුපාලයන්ගේ නැදින් අල්ල ගැනීම නිසා අතහැරීම මොහොත තේරෙනවා. ඊළඟට ඒ රහස අතහැරීම නිසා තමයි අර ආර්ය පුද්ගලයා ආර්ය පුද්ගලින් හැදින්වීමට යොදන පද මේ සංසාරයේ උපදින උත්පත්ති සංඛ්‍යාවන් නම් කළ තියෙන්නේ ඒක නිසායි. අර වැටහීම එනවා. නමුත් අර දැන් සත්‍යකත්ව ධර්ම සෝවාන් පුද්ගලයා තව හත්වරකින් උපදින්නේ අර ගැම්ම අර දඟය දිහිලා. ඒක නිසා දැන් රහසක් වටහා ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගියොත් තවදුරටත් මේ අතහරින බයෙන් ඉන්නේ මේ කෙල්ලිලා ඉන්නේ. එල්ලි අතහරින්නේ නැතිමක් නිසාද අතහැරියාම වේ විනාශයක් තියෙන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මහා බරක් හැටියට පේන මේ බර ඇත්ත වශයෙන්ම උපාදානිය නිසා නැති වෙන බර. දැන් යමක එල්ලිගෙන ඉන්න වේගයමයි මෙතන තියෙන බර. ඒ කාරණේ ලෝකයට තේරෙන්නේ නැහැ. මේ මහා විනාශය කියලා හැඟීම නිසා අර කඳේ එල්ලිලා ඉන්නවා. නමුත් මොහොතකට හරි අතහැරියා නම් තේරෙනවා අර දඟලින් දඟලින් තමන්ම ඒ මොහොතට නැති වෙන බව දිනන බව. ඒ දිනීම පිළිබඳ සම්පූර්ණ අවබෝධයෙන් යන සම්පූර්ණයෙන් මත හැරියාම ඒ අවස්ථාවේ රාශ්‍රවංශයේ උන්තිම ක්ෂේත්‍රලා. එතකොට මේ පොඩි ජාතක වාසියෙන් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර තත්කා පරිදේවන මොකද්ද මේකට අඳන්න තියෙන්නේ. මොකක් නිසාද මම හිතුවා කියලා අවබෝධයක් දෙන්නේ නැහැ. මම ඉන්නවා කියලා අවබෝධයක් දෙන්නේ නැහැ. මෙතන වෙන්නේ සංස්කාරයන්ගේ විනාශයක්. විභව කියලා මෙතන හේතුලා තියෙන වෙන අර්ථයකින්. සංස්කාර පිළිබඳ විභවයක්. ලෝකයා භව විභවක වචන දෙක පිළිබඳව කතා කරනකොට සමහර කෙනෙක් මේ භව සත්‍ය දෝ ආත්ම පදාර්ථය විභව කියන්නේ ඒක විනාශය. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන නිබ්බිස්සන්ති කියන මෙතන විභව කියන පදේ කියන්නේ සංස්කාරයන්ගේ විනාශය. ඒකට කවුරුත් අඳන්න ඕනේ නැහැ. අර වාක්‍යයක භවයක තිබුණ අර තාවකාලික විලාව පිරිමහ ගන්න අර පුතු උපාපුතු ආදී වගේ සිතා ගන්න දේවල් බුද්ධලින් පිළිබඳව කල්පනා කළකොට කර්මානුරූප අර භව සංයෝජන මූලයෙන් එහාට මෙහාට වෙන රූකඩ කොට මේ රූකඩ කොට මුල් කරගෙන තමයි දැන් අපි මේ දේශනා ආදිය පවත්වන්නත් මේ පිරිසක් නැත්නම් මේ දේශනාවක් නෙවෙයි මෙතන. මේ දේශනාව කියලා කියන මේ භවන මේ නාටකයට උපකාර වෙන අනිකුත් මාය වචනය කිව්වත් අපි හැමදෙනාම උත්තරා නාටි ජවනිකාවක් මෙතන තියෙන්නේ. මේක අපිට ලෝකයට දෙනවා මේ වගේම තව ජවනිකා මේ සමහර විට බඹ කීපයක් විහාරින් අර කැලේ එහෙම සිද්ධ වෙනවා ඇති. කඩියෝරලක් සමහර විට බොහොම කඩිසරව වේදනාවෙන් පිළෙන ජඩෙල්ල කුසගෙන යනවා ඇති. ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ගේ භවනාටක එක්තරා ජවනිකාවක්. ඒ වගේම තමයි මේ හැම එකක්ම. ඒකට මෙන්න මේ රාමුව අපිට නොපෙනීම තමයි මේ අවිද්‍යා රාමුව යම්කිසි අවස්ථාවක අර ආශ්‍රව අංශයේ මුලින් විමුක්තව තෙන්නත් ඒතනත්තාට අන්න ලෝකයෙන් පිටුම විමුර්ථයි. හරියට අර චිත්‍රපට ශාලාවේ නෘත්‍ය ශාලාවේ අර දොරවල් හදිසි අරුණා වගේ එහෙන් පිටුම අර තිරේ තිබෙන ඒ ගවනිකා එතනම අර සබ්බ සංකාර සමත සබ්බෝපදීපටි සද්ධාති අපි සම්මුත්ත ප්‍රාශලාට එතනින්ම ඉවරයි. දැන් එතකොට මේ ඒ දුරුම් ගාථාවන් ඊළඟට අපි එමු අර තුන්වෙනි ගාථාව සුද්ධං ධම්ම සමුත්තා දං සුද්ධං සංඛාර සම්පති පස්සන්තස යතහ භූතං නබ්‍රං සෝති ගාමනි. ඒ කියන්නේ සුද්ධං ධම්ම සමුත්තාදං සුද්ධ ධර්මයන්ගේ හට ගැනීම සුද්ධං සංඛාර සම්පති සුද්ධ සංස්කාර සම්පතිය පස්සන්තස යතහ භූතං යතහ භූත වශයෙන් අතීතු හේතියෙන් දකින්න තැනැත්තාට නබ්‍රං සෝති ගාමනි සම්පතිය බයක් නම් නැතිවන්නේ නැත. එනිකත් අපිට පුළුවන් දිගලංගක් ගැඹුරු අර්ථ මේකෙන් මතු කරගන්න. මේක නැති දේවල් නෙවෙයි, මේ ඇති දේවල්. මේ ගාථාවේ තිබෙන අඩංගු දේවලුයි ප්‍රපේශක්ති ප්‍රමාණයෙන් මතු කරන්න බලන්නේ. මේ සුද්ධ ධම්ම කියලා කියන්නේ මොනවද? දැන් ලෝකයා ගන්න දේවල්, එහෙනම් ධම්ම හැකියට සැලකෙන දේවල්, මනසට අරමුණු වන ඒ ධර්ම, ඒවායේ අසුද්ධ ස්වභාවයක් තිබෙන නිසා, අසුද්ධ ගන්නෙමක් නිසාද ආශ්‍රව සහිතයි. මෙතන කියන්නේ අනාශ්‍රව ධර්මයන්. මේ රහතන් වහන්සේට මේ ලෝකයේ දේවල් අරමුණු වන්නේ අනාශ්‍රව වශයෙන්. ඒවායින් සංකතයක් ගොඩනැගෙන්නේ නැහැ. නිකන් සංස්කාර නමට සංස්කාර ඒවා. ඒවායින් චිත්‍රපටියක් ගොඩනැගෙන්නේ නැහැ. අර චිත්‍රපටියේ තියෙන දර්ශනවල අර දිගජනක දර්ශන මේවා මේ මේ ආකාරයට හැදිලා තිබෙනවා කියලා යටෙහිම යටපත් නොවි අවිද්‍යා අනුසයෙන් යටපත් නොවි තිබෙනවා නම් කෙනෙකුට චිත්‍රපටියක් රසවිඳින්න බෑ ඇත්ත වශයෙන්. ඒ තැනට චිත්‍රපටියක් නැහැ. චිත්‍රපටිය එතනින්ම ඉවරයි. අන්න ඒ වගේ මේ සුද්ධ ධම්ම වශයෙන් රහතන් වහන්සේට කොටිනවා සුද්ධං ධම්ම සමුප්පාදං මේ ධර්ම ඇති වෙනු නැති වෙනවා ඉච්චරයි සුද්ධං සංඛාර සංගතේ මේවා මේ අර සංස්කාර පෙළක් විතරයි සේ ආරූපටක් මෙහි කරකේ වෙනවා කියලා අන්නේ හැඟීමක් එනවා සුද්ධං සංඛාර සංතති මේක දකින්න තරත්තාට ගම්බුතු බයක් නම් නැතිවන්නේ නැහැ කියලා අපිට මේකට පොඩි උපමා තපේ ශක්ති ප්‍රමාණින් කිට්ටුකල මේක හරියට අපිට දක්වන්න පුළුවන් මේ මහානේ මැසිනක මහගෙන මහගෙන යනකොට දැන් අපි ගන්නවා මහා මැසිනකින් දැන් ඍදි පතක් එහෙම දෙපතක් එකතු කරලා මහනවා. නමුත් හදිසියෙන් අපි හිතමු අර මහණ මැසිම යටිනුල ඉවරුණා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? යටිනුල ඉවරෙච්ච බව දැන්නෙත් නම් සමහර විට මේක මහිච්ච මහමක් වගේ පේන්න පුළුවන්. නමුත් දැනකට මහිලා නැහැ. මොකද වෙලා තියෙන්නේ අර මේ මහිමත්ම සම්පූර්ණව වෙන්න නම් මෙතන තිබෙන්න ඕන කාරණා කීපයක්. ඒ කියන්නේ අර ඉදිකටු පහලට යනවා එක්කම අර යටි නූල එකතු වෙලා මේක ගැටයක් වටෙන්න ඕන. මේ ගැටිය වැටෙන්නේ නැහැ රහතන් වහන්සේට. අර සංස්කාර නිසා අර සංකතියක් ගොඩනගින්නේ නැහැ. තණ්හා මාන දෘෂ්ටියක් නැහැ. තණ්හා වශයෙන් ඇලීමකුත්, මාන වශයෙන් ගැලීමකුත්, දෘෂ්ටි වශයෙන් පැටලීමකුත් අවශ්‍ය වන මේ බල ගැට ගෙතෙන්න. එතකොට මේ මෙතන තියෙන අන්න අර යටිනුන ඉවර වුණු මාන වශයෙන් පැටි රහතන් වහන්සේගේ හිත වැඩ කරන්නේ. මේ අටින් මේ දුක් යතන වලින් සියා චිත්ත අර්ග මේක කිව්වත් මේ හැම එකකින් හැඟෙන්නේ අර අනාශ්‍රය ධර්ම එවන් සංකතියක් ගොඩනගින්නේ නැහැ. මොකද අර මේවා ඇති වෙනව නැති වෙනව අර ස්වභාව ධර්ම වශයෙන් ඒවා දකිනකොට ඒ අවිද්‍යාව නිසා දැන් පටිච්චසමුප්පාදයෙන් මුලින් අවිද්‍යාව දාලා තියෙන මොකද්ද අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම පරම්පරාව එතකොට ඒ අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම පරම්පරාව ඒ ක්ෂණයෙන්ම මේකට කාලයක් නැහැ අකාලික කියලා කියන්නේ ධර්මයේ අකාලිකයි කියලා කියන්නේ ඔන්න ඔය නිසායි මේක අර භවත්‍රයේ කියලා බෙදලා මේ පටිච්චසමුප්පාදයේ මේ සංස්ථාගත විදිහට තේරුම් කරන්න යාමෙන් තමයි මෙන්න මේ ධර්මයේ ඉතාමත්ම සම්දිත්තික අකාලික ගුණය යටපත් වෙලා තියෙන්නේ. අර අවිද්‍යාව නිසා අර්ථන ධර්ම પરම්පරාවක් ඇති වෙනවා නම් භව ජාති ජරා මරණ ආදියක් ඇති වෙන ඒ තත්ත්වයේ ක්ෂණයෙන්ම ඉවර වෙනවා අර අවිද්‍යාව ප්‍රහාණය. අන්නේක නිසා තමයි නභයන් හෝති ගාමනි. මෙතන මේ අමුත කියලා කියන්නේ මේ මරණ බය නැති වීමයි. එතකොට මේ මරණය පිළිබඳව තිබෙන්නේ ලෝකයා තුළ තිබෙන එක්තරා විදිහක හුඹස් බියක්. මේ විදිහට කියනවා එක්තරා හුඹස් බියක් ලෝකයා තුළ තිබෙනවා. දැන් අපි අන්නලා වන්නේක සූත්‍රයේ මේ හුඹහක උපමාවක් ප්‍රකාශ කරලා තිනවා මේ මිනිස් රෝගයක් කියලා මේ ශරීරයේ තව ශරීර කූඩුව මේ සතර මහා භූතයෙන් ගිනුත් මෝපියන් නිසාත් මේ ආහාර ස්ථාන ආදීනුත් එකතු වෙලා ගොඩ ගැහුණු හුඹහක් හැටියට වන්නේක සූත්‍රයේ දක්වලා තියෙනවා මේ ශරීරයේ. මේ සූත්‍රය ප්‍රකාශ කරනවා අභික්ඛන සුමේද සත්තං ආදාය නුවණැත්ත නුවණැති බුද්ධලය මේ ආයුධයක් අරගෙන මේ හුඹා බිඳින්නේ කියලා. මේ හුඹයි සත්‍ය වූ ආත්ම රාගයක් ඉන්නවා කියන හැඟීම ලෝකයා තුල තිබෙනවා. මේක හරියට බිඳල බැලුවහම අන්තිමට වෙන්නේ කුමක්ද? අන්තිමට හමු වෙන්නේ කවුද? අර ලෝකයාගේ වැඳුම් පිටින් ලැබිය අනාත්ම රහතන් වහන්සේ කෙනෙක්. අනාත්ම ප්‍රත්‍යක්ෂ කරන නාගේ හමු වෙන්නේ. ඒකම තමයි වන්නික සූත්‍රයේ මේ සූත්‍රයේ ලෝකෝත්තර අපට අර්ථ පිටු කර ගන්න පුළුවන්. මේ ධර්මානුකූලවම අන්න ඒ විදිහට සත්‍යයක් මෙතන මේ. එතකොට අර මේ ධාතු මහබුදු කය එහෙම හැම ධන සංඥාවෙන් ලෝකයා ගන්න දේ ඒ ධන සංඥාව නිසාම මෙතන මේ මරණ බයක් ආදියක් ඇති වෙන්නේ. භවය නිසාම එතන ජාතිය පිටනවා. දැන් පටිච්චසමුප්පාදය පිළිබඳව හොඳ වැටහීමක් මේ අනුව කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්. අපි කල්පනා කරනවා ජාති කියන එක හරියට අර ජාති කියලා කියන වචනයක් කියනකොටම සමහර විට සිහියට නැගෙන්නේ අර මෞකසකින් දීවන කෙනෙකු එහෙම නැත්නම් අර ඒ විදිහට දරුවෝ ඒ විදිහට. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ජාතිය අර භවයත් එක්කම සම්බන්ධයි අර උපාදානයත් එක්කම සම්බන්ධයි. දැන් අපි යම්කිසි දෙයක් කියන්නේ දැන් අර පාපුටුවක් හැටියට පාවිච්චි කරන අවස්ථාවේ යන පාපුටුව උපන්න. එතකොට ඒ පාපුටුවේ ප්‍රයෝජනෙ නැති වුණ අවස්ථාවේ පාපුටුව මැරුණා නැති වුණා. අන්නේ අදහසින්ම තමයි දැන් අරිය පරිශන සූත්‍ර ආදී ඔය ජාති ධම්මං ජරා ධම්මං කියලා ඔය ප්‍රකාශ කරන තැන්වල ජාති ධම්මා යේතේ භික්ඛු උපදේ මේ උපදින් හැම එකක්ම මේ ජාති ස්වභාවයයි කියලා එහෙම ප්‍රකාශ කරනවා. පුත්තභරියං ජාති දාසං මේ පණ ඇති දේවල් පමණක් නෙවෙයි එතන සඳහන් වෙන ජාති රූප රජතං ජාති ධම්ම රන් රිදී මුතුමැණික් අපි දැන් කල්පනා කරමු ඔය මිල මුදල් ආදී ඒව කොහොමද මේ උපදින්නේ කොහොමද ඒව ජරා ධම්ම වෙන්නේ ඒ උපදින්නේ අර තණ්හාමාන දිට්ඨිය ආදී නිසායි. ඒවා විනාශ වෙන්නේ ඒ ඒවට භවයක් ලැබුණා ජාතියක් උත්පත්තියක් ලැබුණා ඊළඟට ඒ උත්පත්තිය නිසාම ඒ උත්පත්තියත් එක්කම අරගෙන ඉන්නේ තමයි ජරා මරණ ආදී. ඒ නිසා අර විදිහේ ශෝක පරිදේව ආදීට ඒක අරමුණු වෙනවා ඒකට උපකාර වෙනවා. මොන විදිහේ ඒකට මේවා තනිකර සංස්කාර වශයෙන් දකින්න තැනත්තට අර දේවල් හැදෙන්නේ නැහැ. ඔයාර අනිදර්ශන විඥාන පිළිබඳව සමාලිත මේ ප්‍රකාශ කරන අවස්ථාවල තේරුම් ගැනීමට අපහසු වගේමක් නිසාද මෙතන මහා වචන ගොඩක් විතරයි තියෙන්නේ. පටවිනාහෝසින් පටවිනාහෝසින් පටවිතුනාහෝසින් ඒකේ නම් තේරුම් කියන්නේ කොහොමද? මේ ලෝකියා භවයක් මුතා ගන්න භවනාටකයේ සත්‍යදයක් හැටියට සැබෑදියක් හැටියට අහුරු කරගන්න එකිනෙකා අතර ඒක ව්‍යවහාර කරගන්න උපකාර කරගන්න මේ සංකල්ප සමූහයම රහතන් වහන්සේ දකිනවා මේවා හිම්පිටින්ම අර මහතෙන් ගොඩක් මේවා නියම හරයක් නෑ කියලා ඒ වැටහීම තිබෙනවා ඒ අවබෝධය තිබෙනවා. ඒකට දැන් මෙතන අර මහණ මෙසිම කුමා වෙන ප්‍රකාශ කළේ මේ භවයක් දෙතිනේ භව නිරෝධය එතනම දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා දැන් රහතන් වහන්සේ මරුණට පස්සේ තමයි මේ නැත්නම් අපි මේ වචනේ දන්නේ මෙතන ලෝකයා පාවිච්චි කරන වචනේ මේ නිවන් සුව බින්දින්නේ කියලා. නමුත් භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා දිත්‍යව ධම්මේ මේ කිසිම ආගමක නැති විදිහේ පුදුම දෙයක්. අර භව නිරෝධය ප්‍රත්‍යක්ෂ වන්නේ අර මහා නැතිනි වටින උදේ දරුණ අවස්ථාවේ අනුසය සමුග්ඝාතු ඒකම ආශ්‍රවය කිසිවක් නැහැ තණ්හාමාන දෘෂ්ටියක් නැහැ ඒක නිසා මේ වයනවා යනවා කිසිම අමෘතය එතනයි අමතන් පරිභුංජති රහතන් වහන්සේ අමතන් අමෘතය පරිභෝග කරනවා. දැන් අර අධිමුත රහතන් වහන්සේ දැන් යම් කිසි විදියකින් ඇත්ත වශයෙන් සිද්ධ වුණේ අර ස්වර්ගතුන්ගේ ඒ නිධර්ම තීරුම් අරගෙන ශ්‍රද්ධාවෙන් ඒ රහතන් වහන්සේ මරණයට පත් කරනවා වෙනුවට ඉන්පිටින්ම නිදහස් කළා මහා උපාසකින් නැත්නම් මානවනා කියලා විදිහට සඳහන් වෙනවා. නමුත් ඇත්ත වශයෙන් රහතන් වහන්සේ මරණයට පත් කළ රහතන් වහන්සේ ඒ දිනම් පාණිය අර අමෘතය පරිභෝග කරමි රත්නිකාද මාර්යා උදුර ගන්න කලින් යතහැරීම නිසා ඒක නිසා තමයි අර භයක් නැති අර හුබස් බිය නැති වුණා. අර මරණය පිළිබඳ හුබස් බිය ලෝකයා තුළ පැවති හුබස් බිය නැති ඕකයි අමෘතය කියලා කියන්නේ අමතය කියලා කියන්නේ. අර දෙවියන් අසුරින් සටන් කරලා ලබා ගන්න අමුතු දෙයක් අමුතු පාණයක් නෙවෙයි රසවත් පාණයක් නෙවෙයි ඒ කියපු අමෘතත්වයේ අමෘතත්වයේ පිළිබඳ හැඟීම ඒ නිදහස ඒ කිසුගේ අන්නේ තමයි අමෘතේ අමෘත නම් වූ නිර්වාණය. ඉතින් මේකට සදාකාලිකත්වයක් අවශ්‍ය වෙන නැති බව අපි අමුතුන් කියන්න ඕනේ. අපි අර සිංකෛරා උදපාණින ආපාචී සබ්බදාසින් කියලා ඒකේ ගාථාවල ප්‍රකාශ කළා. අර පිපාසෙන් නිවාගලට පස්සේ තවත් මොකද ලින් තවත් මොකද වතුර එතකොට මේ ඔන්න සුද්ධංගම් සමුත්සවයන් සුද්ධං සංඛාර සම්පූර්ණ රත්සම්පත්ස යථා භූතං නභයං හෝති ගාමනි ඊළඟ ගාථාවට ගත්තොත් තිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති මනස්සං සෝ අසංගින් දන් වක්ඛිනේ තිනසූතිති ඔන්න පුෂුණිතා පිළිබඳ වටිනා ගාථා කීයක් තිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක ප්‍රඥාවෙන් මේ මුළු ලෝකයම අභ්‍යන්තර බාහිර මේ මුළු ලෝකයම තිනකට සමන් සමකොළ දීකබිලිහා සමාන කර ඒ කියන්නේ ඉසරු කියන එක ඉසරු ස්වභාවයකින් තිනකට සමන් ලෝකං යදා පඤ්ඤා ප්‍රඥාවෙන් දුටුවනම් මමත්තං සුවසංගින්දං මමත්වයක් පිළිබඳ හැඟීමක් නැතිවන්නේ මමත්වයක් අල්ලගන්නේ නැතිව මමත්තං සුවසංගින්දං නැති මේ තිනසෝතති මට යමක් නැති වුණා කියලා අඬන්නේ නැහැ. අර භව නිරෝධය කියන වචනයට බය වෙන්නේ නැහැ. මකිදාද මේ ඔක්කොම ඉසරු දේවල්. මෙතෙන්දි යම් කිසි දෙයක් අපිට ප්‍රකාශ කරන්න නම් සමහර මේවා අමුතුම විස්තර කළ යුතු දේවල් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන දේවල් වන්නේ කොහොමද කියන එක. දැන් අපි හිතමු දැන් මේ නාට්‍ය ගැන අපි කල්පනා කරන නිසා ඒකට සමාන එක්තරා ගමනිකාවක් අපි මේ ලෝකයෙන් ගන්න බලමු. මොහොතේ යම් කිසි කෙනෙක් සැලපාරයක ගමන් කරනවා. හදිසි ගමනක්. යන අතරේ එක කකුලක් කැපෙනවා බලක. බොහොම වේදනාවක් අර ගල සාප කරලා ගල එහාට තල්ලු කරලා දානවා. තවත් ටිකක් එහාට යනකොට තවත් ගලක් අකුල හැපෙනවා. ඒ තනිකට වඩා බොහොම වේදනාවක් ඇතිපයි. අයි හරිලා බලලා අර ගලේ මීට අහුල දින වටපිට බලලා අරක පිට දාලා ඒක ලේසියකින් ඔතලා ඉන්නේ සංගව ගන්නවා. මේ ඉස්සෙල්ලා හැපුණු ගලක් පස්සේ හැපුණු ගලක් මොකද මේ වෙනස? ඉස්සෙල්ලා හැපුණු තීරමාන ගලක් පස්සේ හැපුණු මොනික් ගලක්? එතකොට මේ ලෝකයා තුළ මේ මණික් ගල නිසා ඇති වෙන මේ තණ්හා මාන දිට්ඨි නිසා අර ලෝකයාක වටිනා දෙයක් හිරියතල තමයි මණික්. ඉතින් අර ඉස්සෙල්ලා අවාසනාවට කපුල් ලැබුණ ඊළඟ සැරේ වාසනාවට. දැන් මේ කියන සිද්ධිය ඇත්ත වශයෙන්ම අපි දැන් මේ චිත්‍රපට කැමරාව ගත කළොත් එහෙම මේක හොඳ එක්තරා විදිහකට හාස්‍ය ජනක නාට්‍යයක්. මොන විදිහ තත්ත්වයක් මේ ලෝකයේ හැම එකක්ම පිළිබඳව තිබෙන මේ ලෝකයට තිබෙන දේවල් මේ රන් රිදී මුතු මැණික් මේ හැම එකක්ම මේ අපේ පාවිච්චි කරන හැම දෙයක්ම මේවා රහතන් වහන්සේට පෙන්නේ අර විදිහ අර නාට්‍ය වේදිකාවක ඇති උපකරණ ගොඩක් වගේ. ඒ වේදිකාවේ පසුබිමේ තියලා අර වේදිකාවට ගත්තට පස්සේ ඒවා ඇත්ත දේවල් හැටියට පේනවා. ඒ ජවනිකාවට අදාළ හැටියට ඇත්ත දේවල් හැටියට පෙනෙනවා නෙවෙයි ඒ අපේ සිිතේ තැන්පත් වෙනවා. ඒකෙන් තැන්පත් වෙලා තමයි උපාදානස්කන්ධ හැටියට ඊළඟට අපි මේ දීර්ඝ සංසාරي අරගෙන යන අපේ මේ අලුම් බැඳුම් ගැටුම් මාදී දැන් සංසාරී දැන් අර කියලා පොදුවට සමහර විට ඒ අතීතයේ ඇති කරගත්තු ද්වේෂ අතීතයේ ඇති කරගත්තු අලුම් ඒවා අනුව තමයි අපි මේ සමහර විට යටි ජීවිතේ වගේ හැසිරීම් ප්‍රවෘත්ති වෙන එකක් තමයි ඒවා කර්මානුරූප ඒවා අනුව තමයි සමහර විට පල්ලි ගැනීම මෙහෙම නැත්නම් ඒ අලුම් බැඳුම් මාදී මේ වගේ කල්පනා කරලා බලනකොට හරියට අර ජවනිකාවේ කාරක පාපුටුවක් හැටියට ගන්නෙ මේක ඇත්ත වශයෙන්ම පාපුටුවක් ඊළඟ ජවනිකාවේ එනකොට මේක මේ ඒ බඩුව මේ කියලා හැඟීමක් නැහැ. එහෙම නැත්නම් මේක මේ මාවතාවක් වෙන හැඟීමක් නැහැ. අනිහේජී තත්ත්වයක් තමයි අර සංස්කාර බව. මේව සංකල්ප සංස්කාර බව නෙදෙන්නේ. ලෝකයා මේව සංකල්ප දෙවිව ගැනීම නිසා අසුවල් ජාතියේ මම අසුවලා එහෙම නැත්නම් කියලා ওই විදිහට ලෝකයේ තියෙන අචේතනික අචේතනික වස්තු සමුදායම අත්‍යවශ්‍යම මෙතනින් පෙන්වන්න කරන්න පුළුවන් අපිට අර නාට්‍ය චිත්‍රපටයක තාවකාලික වෙලා පිරිමසා ගන්න උදා ගන්න දේවල් වගේ සතර මහා භූතීන්ගේ හෝල්මන් කියලා ප්‍රකාශ කළ ඒකයි. සතර මහා භූතීන් තමයි යටින් පෙන්වීම කරන මහා පුදුම හෝල්මන්කාරී. මේ හෝල්මන් වලටයි ලෝකයා මුලා වෙලා අර රූප සංඥාව ඇති කරගන්නේ රූපේ. එම විදිහට මේ භවනාටකයේ තිබෙන එක්තරා ස්වභාවයක් මෙතනින් ප්‍රකාශ කරනවා. මේ කියන භවනාටකයේ මේ ශූන්‍යත්වය නිස්සාරත්වය පිළිබඳ එක්තරා අංශු මාත්‍ර අවබෝධයක් හරි යෝගාවචරයකට ලබා ගන්න පුළුවන්. මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව සති සම්පජඤ්ඤය පැවැත්වීම දෙන්නත් නම් ඉරියව් පැවැත්වීමදී සම්පජඤ්ඤය පුරුදු කිරීමදී මේ යෝගාවචරයට නොමිදීම ඒක පුද්ගල නාට්‍ය නර්මන්න අවස්ථාව සැලසෙනවා. මෙන්න මේ විදිහේ නාට්‍ය සමාලිත ගච්ඡන්තුව ගච්ඡාමිති පදනාති යන්නේ වෙනි දැනගනි. නිසින්නෝ නිසින්නෝ මිති පදනාති හුන්නේ හුන්නේ මි දැනගනි. සයානෝ සයානෝ මිති දැන තිතෝවා තිතෝමිති පදනාති ගච්ඡන්තුව ගච්ඡාමිති පදනාති තිතෝවා තිතෝමිති පදනාති සිටියේ සිටියමී දැනගනි විසින්නවා විසින්නවා නීති ප්‍රජානාති දුන්නේ දුන්නේමී දැනගනි සයනවා සයනවා නීති ප්‍රජානාති ඒ විදිහට ඒ ඉරියව්වක් තියෙනදී ඒ ඒ තම තමන්ගේ ස්වરૂපය තම තමන්ට පේන හරියට අර ඒක පුද්දල නාට්‍යයක් වගේ ඒ වගේම රූප ධර්මයන්ගේ පදනම ලක්ෂණ විට නාම ධර්මයන් එක්තරා විදිහක අර්ථ ශූන්‍ය හොයමනක් බවට පත් වෙනවා රූප ධර්මයන්ගේ පදනම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව යම් කිසි විරාගයක් සිටි ඇති වෙනකොට මේ යෝගාවචරයට තිනු මේ නාම ධර්මත් නිකන් මේ හොල්මන් ගොඩක් වගේ සමහර විට මේ නැති දේවල් ගොඩක් එක්ක මේ රංගපෑමක් කරන්නේ නැති දොරක් අරින් නැති තුටුවක් සෝයිදී දැන් මේකත් අපි අර අපි නිතර යොදා ගන්න ඔය නාට්‍ය උපමාව චිත්‍රපට උපමාව අනුව කල්පනා කරලා බලුවොත් මේ ලෝකයේ තිබෙන එක්තරා විදිහේ නාට්‍ය සම්ප්‍රදායක් ඒක මේ කාලේ හැඳින්වෙන්නේ අභිරූපණ නාට්‍ය නම් මේ. මේ නාට්‍ය විශේෂයේ එක්තරා විදිහේ ගොළු නාට්‍ය අවියක්. ඒ නාට්‍ය වල සමහර විට මෙන්න මේ වගේ ගවනිකා දකින්න පුළුවන්. නැති පාපදියකින් පාපදිය කියලා කියන බෞද්ධකලයට නැති පාපදියකින් නැති කන්දක් නැවගෙන ගියලා නැති කෙනෙක් හමු වෙලා නැති සාකච්ඡාවක් කරනවා. එහෙම නැත්නම් නැති පුතුවක හින්දගෙන නැති මේසයක් උඩ නැති පොතක නැති දානකින් නැති ලිපියක් ලියනවා. මේ නැති නැති කියලා ප්‍රකාශ කරන්නේ මොකද වේදිකාවේ පාපදියක්වත් කන්දක්වත් සුද්ධලයක වෙන පුද්ගලයෙක්වත් නැහැ වෙන දෙයක්වත් නැහැ. එහෙම භාණ්ඩයක් නැහැ. නමුත් අර අභිනිවෙස් නැත්නම් අර මේ අංග චලනයේ මුද්‍රා ආට්ටින් යම් කිසියක් පෙන්වීම කරනවා. මේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකින්ට බොහෝ විට අතිමානීය ආස රසයක් මේක විහිළුවක් තමයි විහිළු උන්වහන්සේ ස්වභාවයක් කර යෝගාවචරයට සැටහෙන්න පටන් ගන්නවා අර රූප ධර්මයන් ධාතුන් ශූන්‍ය වශයෙන් බලමි සතර මහා භූතීන් ශූන්‍ය වශයෙන් සලකමි නාම රූප සම්මර්ෂණය කරන අවස්ථාවේ කෙනෙකුට වැටහෙන්න පුළුවන් අර භවනාටකී ඇති මේ ශූන්‍යත්වයේ නිස්සාරත්වයේ අංශ මාත්‍රයක් වැටෙනවා මේ නැති දේවල් එක්ක නේද මේ ගෙනියන්නේ මේ වැඩේ කියලා අර හරියට අර වේදිකාවේ අර නැති පාට ගොතින් නැති කන්දක් නගින්නවා වගේ එහෙම නැත්නම් අර නැති මේෂයක් ඉන්න නැති පුතුත යමක් කියන්නවා වගේ මේ නැති දේවල් සමග ඒ එක්කම වැටෙන්නේ මොකද්ද මේ නාම ධර්ම තිබෙන්නේ අර රූප ධර්ම මොල් කරගෙන රූප ධර්මයන්ටත් මේ නාම ධර්ම උපකාර වෙනවා කියලා මෙන්න මේ එක්තරා වැටීමක් මේ දෙක තුලින් මතුවෙන්නේ මොකද්ද මේ එකක්වත් මේ සංඥාගතවල හැකියාව අරගෙන මේ යම්කිසි වස්තූන් වේදකමක් කිරීමට අවස්ථාවක් නෙවෙයි මෙතන හැංගිලා ඉන්නේ නාම නිසා රූපය තියෙනවා රූප නිසා නාමය තියෙනවා දෙකම ශූන්‍යයි මේ ශූන්‍යතාව පිළිබඳ වැටීම මෙතන තියෙන්නේ මේ වගේම කැලි වලට කඩලා මේ වගේ ගහගෙන එක්තරා විදිහක වස්තූන් වේදකමක් ආරම්භ කරනකොට අර සංඥා අර හිතේ එකතු වෙනවා මේ නිදනවා වෙනුවට බැඳෙනවා උන විදිහ තත්ත්වයක් ඇති වෙන ඉඳ තිබෙනවා අන්න ඒ නිසා අපි දැන් කාලයක් අවසන් නිසා අපි මෙතන අද නවත්වනවා මේ දේශනය
ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්නතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කරගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.